දැන් මේ හතරෙන් නොපෙනෙන ලෝකයක් සමග බෞද්ධයා කෙසේ කටයුතු කළද කියලා පහදලා දෙන්න කියලා මේ කියන්නේ. මේ කියන්නේ මේ පිරේත ලෝක, භූත ලෝක, අපාය, ඔය දිව්‍ය ලෝක, ඔය ආදී එකනයි මට මං හිතරේ තියෙන මේ අහන්නේ මේ විදිහට. ඉතින් මේ බෞද්ධයා කටයුතු කරනකොට මේ ලෝකේ පේනවා කියන එක හෝ නොපෙනෙනවා කියන එක හෝ තියෙන සත්‍යය අරගෙන බලන ඇහෙන් බලලා ගන්න තීරණයෙන් සීමා කරන කෙනෙක් නෙමෙයි බෞද්ධයා කියන්නේ. ඇහැට පේන, කනට ඇහෙන, ඇඟට දැනෙන, නැහ දිවට නාසයට ශරීරයට දැනෙන මට්ටමේ ඒවන් තීරණ වලට බහැලා කටයුතු කරන අය ඉන්නේ සාමාන්‍ය ලෝක. ඒ සාමාන්‍ය ලෝකයාගේ සිරිත බෞද්ධයෝ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ හතරේ සීමාවට බහින්නේ නැහැ. ඒක ඉක්මවන්න ඕන. ඉක්මවල බුද්ධිය මෙහෙයවලා ඊට වඩා නොපෙන්නේ පැත්තක් දැකීමේ හැකියාවක් ලබනවා. දිට්ඨ කියන්නේ දිටේව දිට්ඨ කියලා කියන්නේ තමන්ට දකින්න හම්බෙදාදී දකින්න දේ තුලින් බහිර නිගමන. සුත කියන්නේ අහන හරියක් තියෙන අහන දේින් දකින්න කරන නිගමන. මුත කියනවා දැනෙන හරියක්, ඒ දැනෙන මට්ටමින් කරන නිගමන. විඤ්ඤාත කියනවා ඔයිට අනුකූලව හිතලා හිතන් ගන්න, හිතෙන් ගත්ත තර්ක වාදාදී ගොඩනගාගත්ත මියම් පිළ අදහස්. ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඔක ඉක්මවන්න ඕන බෞද්ධය. එයා ඔතනින් දකිනවා මේ දකින්න එක ඇත්තද, දකින්නේ මායාවක්ද? ඒක බලන ක්‍රමයක් තියෙනවා. දැන් ඒක තමයි මේක උපමාවක් හැමදාම නිතරම කියන්නේ සෙනසුරාද පූජාවක් ගානේ. දකින්න එක ඇත්තද, දකින්නේ මොකද්ද බලා ගැනීමට උපමාවක් පහණින් පෙන්නනවා. දැන් මේ පහන උපමා කරලා කියනවා මේ පහන් දැල්ලක් ඇහැට පේනවා. පවතින එක දැල්ලක්. ඇඟිලි පුරුක් එකක් දෙකක් තුනක් ඉදර ප්‍රමාණයට දැල්වි දැල්වි දින දැල්ලක් පේනවා. මේක නිමිලා නැහැ. පැහැදිලිව මේ තියනා වගේ පේනවා. ඔය ඇහැට පිච්ච දිට්ට. ඉතින් මේ පහන් දැල්ලි හැටිත් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. දැන් ඕක ඇත්තද කියලා බලනකොට අන්න බුද්ධිය බලන නොපෙන්නේ පැත්ත බුද්ධි ගෝචරයි. ඇහැට පේන්නේ නැහැ ඒක. මොකද්ද? කොහොමද මේ දැල්ව හැදෙන්නේ? බුද්ධිය බලන විමර්ශනය කළා කියලා සිද්ධ වෙන ආකාරය. ඒතොර දකින්නවා අර පානි ගොටුවේ තියෙන තෙල අර තිරේට පෙඟි පෙඟි අගට ඇදිලා ඇවිදිලා. ඒ අගේ තියෙන දැල්ලත් එක්කලා තියෙන ගින්නෙන් රත් වෙනකොට පොඩි පොඩි තෙල් බිඳු ඒකෙන් වාෂ්පේලා ඇදිලා. ඒකෙන හොලගත් මිසු වෙලා හිටන් රත් වෙලා ගිනි අරගෙන පොඩි පොඩි ගිනි බිඳු හැදි හැදි ඒක උඩට යනවා පොඩ්ඩක්. යන ටිකට ඒ හේතු වශයෙන් තිබිච්ච තෙලයි හොලගයි දෙකේ හේතු කාරකයේ තමයි ගිනි අරගෙන ඉන්දර නිසා ගිනි ගත්තා කියන එකයි සිද්ධ වුණේ. ඒ ගිනි බිඳුව නැවති ඵලයක් හටගත්තේ අර ඉන්ද්‍ර නැවති බිඳුවේ පුංචි බිඳුවේ හේතුවේ. ඒ හේතුව ඒ ඵලයට ගෙවිලා ගිහිල්ලා ඇයිපිය මොහොතක් කන් ඉතිලා ගෙවුඩ ගිහින් ගෙවිලා ඉවරයි. ඒක බිඳිලා ගියා. දැන් ඒකෙන් එහෙමයි ගිනි සිලුවක් දකින්න එහෙම මොනවත් ආධාරයක් හම්බෙන්නේ නැහැ. දැන් ආයි එකක් එන්න ඕනේ ඊට පස්සේ. එයා ওই විදිහට වැල නොකැඩි අර තෙල් බිඳු උහුලක එක මුසු වෙවි වාෂ්ප වෙවි තෙල් බිඳු ගිනි අරගෙන පොඩි පොඩි ගිනි බිඳු කෝටි ප්‍රකෝටි ගානක් එක ළඟ උඩ ගිහින් බිදි බිදි යන ක්‍රියාවලිය මේක සිද්ධ වෙනවා. නමුත් ඇහැට ඔබ පේන්නේ නැහැ. දැන් සිද්ධ වෙන්නේ මේක කියලා ඒ සත්‍යයේ විද්‍යානුකූලව දකිනවා. අන නුවණින් දකින්න එක. නුවණැසින් දකින්නේ ඒක. ඒක ඇහැට පේන එකක් නෙමෙයි, නුවණැසට පේන එක. දැන් ඒක පේන පැත්ත එකද නොපෙනෙන පැත්ත එකද දහපුවාම ඒක නොපෙනෙන පැත්ත එක නුවණැසට පෙනිච්ච එක. මස් ඇහැට නොපෙනිච්ච එක. මස් ඇහැට තියෙනවා වගේ දෙයක් ඒක. දැන් බලමු ඇහිපිය ගහන මොහොතක්වත් මෙතන එක ආකාරයේ මේ පේන දැල්ල නැහෙනි. මෙතන තියෙන්නේ වැල නොකැඩි හැදෙන්නා වූ මේ ගිනි බිඳු පරම්පරාවක්, හේතු පරම්පරාවක් නිසා හැදි හැදි බිඳි බිඳි යනවා. ඒ නිසා මේක මායාව අපිට හැර හැවෙදලා ඇති දෙයක් වගේ පේන නිසා අපි මේක පහන් දැල්ල කියලා එකක් තියෙනවා කියලා නිගමනය කරනවා කියලා අන්න නෝනින් දැකලා විමර්ශනය කරගහම දකිනවා. දැන් අපි දැකපේක විශ්වාස කළෙත් නැහැ. අපි දැකපේක ඇත්ත දැකා නුවණ ඇසකින් නොනැස කියනකින් පෙන්වෙයි මේ පේන තියෙන විද්‍යාමාන තියෙන මායා දර්ශන නෙමෙයි. ඒවා එක්මා නොදකපු පැත්ත. මෙන්න මෙයාගේ බුද්ධි ගෝචරව දකින්න පැති තියෙනවා. දැන් අපි හරහා මේ කනුව මොහොතක් ගානේ මොකද වෙන්නේ? දිරනවා. කොහොමද ඔප්පු කරන්නේ? දැන් ඇහෙන් බලන මේක ඔප්පු කරන්න බෑ. කවුරුවත් කිව්වත් මේක දිරන්නේ නැහැ කිව්වත් බැලුවහම දිරන්නේ නැහැ කියලා තමයි වෙන්නේ. මේ කරු ඔහොම තියෙන ඊයේ තිබුණා මේ වගේ අදත් තිබුණා ගියා වුරුද්දේ තිබුණා මේ කොන්ක්‍රීට් කරු කොහොමද දිරන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. අපි ඒක විමර්ශනය කරනවා. අන්න නොපෙන්නේ පැත්ත බල නැහැ. අවුරුදු ලක්ෂයක් ගියාට පස්සේ මේ කනුව මෙහෙම තියෙයි. යොමු කරලා බලන ක්‍රමයක බලනකොට පේනවා. එච්චර කාලයක් ගියනවා මේ කනුව කඩාවැටෙනවා. මේක ඇතුළේ තියෙන යකඩ දිරනවා. මේ කනුව ඉති වෙන යම් හයි හත්තියක් තිබිච්ච කොන්ක්‍රීට් වල නම් සිමෙන්ති වල විජය ඇති අවුරුදු ලක්ෂයක් යන්න නම් හදලා නැහැ. ඒ දිශාවෙක දිරකර වෙනවා. එතකොට මේක හදා වැටෙනවා මේ කවදා මේ ස්ලැබ් එක මෙහෙම තියන්නේ අවුරුදු ලක්ෂයක් යනකම් මේ කණුත් කල් දිරලා හිටා මේ ඔබට හදා වෙලා කුඩු කට්ටම් වෙලා යනවා ඒක තමයි දකින්න හම්බෙන්නේ අවුරුදු ලක්ෂයකින් බැලුවොත් මේ જાති හැම ස්ලැබ් එකක් ඇති මෙහෙම කොන්ක්‍රීට් වලින් ගහුවත් යකඩ වලින් ගහුවත් මේකලා මෙහෙම දකින්න හම්බෙන්නේ අපි දකින්න හැම එකක් වෙන බව එන අවුරුදු 10000 කරනකොට එතකොට ශ්‍රී ලංකාවේ නෙමෙයි ඒ කාරණා මේක දිරලා මේ කවද්ද දිරුවේ ඒක දාසක වෙච්ච එකක් නෙමෙයි අවුරුද්දක් අවුරුද්දක් ගානේ 10000කදී මේක දිරලා කඩලා වැටෙනවා නම් අවුරුද්දේ 10000න් එක අවුරුද්දකේ 10000 එකයි දිරලා තියෙනවා ඒක නෝනනම් එහෙම මේක එක අවුරුද්දකේ දිරුව එකක් නෙමෙයි අවුරුදු 10000ක දිරපු වෙනස දෙයක් අවුරුදු අවුරුද්දකදී නේද අවුරුදු 10000න් එකක් අවුරුද්දකදී දිරපු වෙන්න ඒ දිරුවාල අපි දැනගත්තේ මොකෙන්ද ඇහෙන්නත් දකින්නත් බෑ කන්ට ඇහෙන්නේ නැහැ එහෙම ක්‍රමයකින් නෙමෙයි රහවල්ලාගත් එකක් අපි ඇහැක දේව නැති ශාරීරික කියන ඉන්ද්‍රිය පහෙන් ගත් එකක් නෙමෙයි නව නොබෙන්නේ පැත්තක් බුද්ධි ගෝචරව දැක්කා අනි දකින්නට අපි දකිනවා දැන් මේක අපිට අවිශ්වාසද නැහැ මේ දිරන බව අවිශ්වාසයක් නැහැ අවුරුද්දකදී දිරපු හරියක් තියෙනවා ඒකත් අවිශ්වාසයක් නැහැ ඒකාන්තයෙන් මේ කොටස අවුරුද්දකදී දිරන ඇහැට පේන්නේ නැහැ තත්ත්ව ලෙවල් වලට හොයන්නත් බෑ අවුරුද්දක් මේක බලු හැවෙන්නත් හොයන්නත් බෑ ඒ භෞතික ලෝකයේ ස්වභාවයට ඒක අනුගෝචර වෙලා නැහැ. නැවත අපිට දැන් සැකයක් නැහැ. අවුරුද්දක් ඇතුළත මේ කනුව යම් මට්ටමක් දිරනවා කියන එක. අවුරුද්දක් දිරුවන යම් කිසි මට්ටමක්. අවුරුද්දේ මාස 12ක් තියෙනවනම් එක එක මාසයක් ගානෙත් ඒකෙන් 12න් එකක් දිරනවා. මාසිකව දවස් 30ක් තියෙනවනම් එක දවසකදී ඒ 12න් එකෙන් 30න් එකක් දිරනවා. ඒක වෙනස් වෙන්නේ අනේ බුද්ධි ගෝචරයි. ඥාන ගෝචරයි ඒක. එතකොට දවසකට පැය 24ක් තියෙනවා නම් පේනුන් නැතුවට දවසක දිරීමෙන් 24 එකක් පැයක දිදිරන. පැයට තත්පර විනාඩි 60ක් තියෙනවා නම් පැයක දිරීමෙන් 60න් එකක් විනාඩියක දිදිරනවා. විනාඩියට තත්පර 60ක් තියෙනවා නම් ඒ විනාඩියේ දිරන එකෙන් 60න් එකක් තත්පරයක දිදිරනවා. ඇහැරෙ ඉන්න නම් දිදිරනවා. අන්න නුදකපු දෙයක් නොනින් දකින්න හැටි. එහෙම අපි දකිනවා. කයන්න කියලා නොයන්න කියලා වයන්න කියලා මේ අකුරු තුනෙන් එකක් කියන්නේ ඉතින්ලා මේ පිටිවි කයන්න කියන ප්‍රති විද දිරපු නැති කනුව නෙවෙයි නොයන්න කියනකොට අවිල පේනවා ඒකමයි කියන්නේ වයන්න කියනකොට කයන්න කියන ප්‍රති විද කනුව නොයන්න කියනකොට දිරලා ඒ මට්ටම වයන්න කියනකොට දිරලා මෙතෙන්දි කොතනකදී හරි දිරන්නේ නැතුව මොහොතක් හිටියා නම් ඒ මොහොතින් හරි දිරන්න බෑ මොකද ඒ මොහොතේ ඥාන ක්‍රමයක් නැති නිසා එහෙනම් එක අතුරා සද්ද කරන තරම්වත් කාලයක් දිරන්නේ නැති කොන්ක්‍රීට් කණුවක් හොයාගන්න බැහැ. එන කණුව කියන නම කියනකත් දිරලන්නේ. අවිර පේන්නේ නැහැ. පංචේන්ද්‍රියෙත්. නැවත සද්ධාන්තයේ ඕකයි. ඉතින් ඔන්න ඔය ක්‍රමයක දකින්න ක්‍රමයක් තියෙනවා. ඉතින් නොපෙනෙන ලෝකයේ දේවල් දකින්න ක්‍රම වේද. එතකොට අපි යම් කිසි දෙයක් දකිනවා. උඩ ඉඳලා යම් කිසි ගලක් කින් ගැහුවා ගලක් වැදුන ඔළුවේ. නැන් කොහෙද යකේ වැදුන බිවිත වැටුණා දැක්කා. දැන් දකින්නකොට අපි දකින්නවා. උඩ ඉඳලා ගලක් තිබුණා නෙමෙයි. ශක්තියක් නිසා ගලක් උඩ ගියා එක උඩට ගිය එක පාසලේ වැටුණා. නිකම් උඩ යන්නේ නැහැ ගල. හේතුවක් ඇතුළේ උඩ යන්නේ. ඒ හේතුවේ පස්සේ ඒ හේතුවේ ක්‍රියාකාරීත්වයේ ඒ ක්‍රියාකාරීත්වය දකින්නකොට දුන්න ශක්තිය කෙවි කෙවියා. ඊයන්ම තමයි මේ ගල මෙතෙන්ට ආවේ. අපි ඒක දකින්න ක්‍රමයක් තියෙනවා. අන්නේ ධර්මානුකූලව නුවණින් විමසලා නුවණින් විමසනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහේ ගෝචර වෙන පැත්ත ඉක්ම ගිහිල්ලා නොපෙනුන පැත්තක් දකින්න පටන් ගන්නවා බුද්ධි ගෝචරය ඥාන ගෝචරය මෙන්න මේක බෞද්ධයාගේ දහම් දර්ශනේ ලබන්නේ ඥාන ගෝචරත්වයෙන් අර පේන්නව පංචේන්ද්‍රිය ගෝචරත්වයට සීමා කරගන්නේ නැතුව පංචේන්ද්‍රිය ගෝචරත්වයට සීමා කරගත්තොත් ඇත්තක් නෙමෙයි අපි දැකලා තියෙන්නේ පංචේන්ද්‍රිය ගෝචරේ සද්දයක් ගෝචර කරලා අහනවා නිගමනේ අම්මා මොකක්ද ඇහුනේ අම්මා කියනවා ඇහුණා කොහෙන්ද ඇහුවේ කණි අම්මා කියනවා ඇහුණාද ඔව් පදේම ඇහුණා කණින්මයි ඇහුවේ තීරණයක් දෙනවා දැන් කණින් අහන්න අපි අහනවා ආයෙත් නැ කියලා හිටන් ඊට පස්සේ මොකද්ද කිව්වේ අම්මා කියන පදයක් ඔය පදේට අකුරු කීයක් තියෙනවද ආයන සද්දේ අල්මායන සද්දේ මායන සද්දේ අකුරු තුනක් තියෙනවා දැන් අහනවා මේ අකුරු තුනම එක සැරේ කනට ඇහුණා අ කිව කිව මා කිව කියන සද්දේ කියලා ඉවරලයි ම් කියන සද්දේ කියන්නේ. ඒක කියන ඉවරලයි මා කියන සද්දේ කියන අවස්ථා තුනක. දැන් මේ ආයන්න කියලා අල්මායන්න කියලා මායන්න සද්ද කරනකොට ආ ම් මා ආ කියපේ කණේ තියුණා අල්මායන් සද්දේ කණ ඉර තියනවා. ආ කියලා ම් කියන අල්මායන් ආ සද්දේ කණේ තියනවා. එහිලා ඉවරයි. මා කියන ආයන සද්දේ අල්මායන් සද්දේ කණේ තව ඇහෙනවා. එහිලා ඉවරයි. එන එක යක්රා කියනකොට ඒ අකුරේ සද්ද ඇහුණා ගෙවිලා ගියා. ඒ නිසා ඊළඟ සද්ද ඇහුණේ ඒකත් ගෙවිලා ගියා. හේතුයේ ඵලයක් වශයෙන් මොහොතකින් ආව ගෙවිලා ගියා. මායන් සද්ද ආව ගෙවිලා ගියා. එහෙනම් කලින් ශබ්ද මාත්‍රයක් කලින් අරගෙන තියෙනවා නිසා පදයක් කලින් අහන්නේ කොහොමද? ආයන් සද්ද අල්මායන් සද්ද මායන් සද්ද එක හැරේ කිව්වොත් එහෙම ඇයි? කිව්ව පදයක් වෙන්නේ නැහැ සද්ද වල කියනවා. එකෙනෙක් ආයන්න කියනොත් අනිකේන අල්මායන්න කියලා අනිකේන මායන්න කිව්වොත් එහෙම මේ ශබ්ද තුනේ එක හැරේ කිව්වොත් එහෙම අපිට කිව්ව පදේ අහගන්න බැහැ. අනුපිළිවෙලින් පළවෙනි එකාව ගෙවිලා ගියා, දෙවෙනි සද්දියාව ගෙවිලා ගියා, තුන්වෙනි සද්දියාව ගෙවිලා ගියා, අයිති සද්දියාව ගෙවුණා, අල්මායන් සද්දියාව ගෙවුණා, මායන් සද්දියාව ගෙවුණා. ගෙවිච්ච සද්ද කණේ කොයිද? එහෙනම් ඒක කොයින්ද ගත්තේ? කණේ සද්ද පදයක් අහන්නේ කොහොමද? කණින් අහන්නේ ශබ්ද මාත්‍රය. පදේ අහලා තින හිතෙන් හදාගෙන. ඇයිත් ඇහිච්ච ශබ්ද මාත්‍ර හිතට අරගෙන අයිති සද්දයක් ඇහුණා මතකයි. අල්මායන් සද්දයක් ආවා ඒකත් මතකයි. ඊළඟට ඊළඟ මායන් සද්දයක් ආවා ඒකත් මතකයි. මතක තුනක් මනසින් ගොඩනගලා හිතන් හදාගත්ත රටාවක් අම්මා කියලා පදයක් ඉවනිද හිතවස අපි කියනවා කලින් ඇහුවා කියලා. හිතේ හදාගත් එකක් නිසා කලින් ආපු සද්දයක් වෙයි තියෙන පදයක්. අන්න ඒකයි අපි කියන්නේ ශබ්දයට අපි හැවටිලා අපි හිතා ඉන්නවා මේ කලින් අහන්නේ මේ ඇහැට වෙන්නේ කියලා. දැන් මේවා තමයි නොපෙන්නේ පැති. නොපෙන්නේ පැති ධර්මානුකූලව බුද්ධි ගෝචරව දකින්න ඕනේ, ඥාන ගෝචරව බලන්න ඕනේ. එතකොට ඇත්ත වෙන්නේ. එතකන් අපි හැවටෙනවා. අපි ඒ නිසා මොකද කරන්නේ? අර පද වශයෙන් වෙන් වශයෙන් එක ගොඩක් එකක් හැටියට ගන්නවා. අර ශබ්ද තුනක් එකක් හැටියට ගත්තා. ওই තුනත් අර කතර බලනකොට ආ ම් ඕකෙත් තියෙනවා, ආරම්භයක් තියෙනවා, පටන් ගැනීමක් තියෙනවා, පංචයක් තියෙනවා, ඒ සද්දිත් අවසානයක් තියෙනවා. ආරම්භයේ හේතුවෙන් ආරම්භ වුණා, මැද හේතුවේ මැද ගෙවුණා, අවසාන කරන හේතුවෙන් අවසාන වුණා මිසක් ඔය හැම එකම සිද්ධ වෙන ක්‍රමයක් ඕකයි. හේතුඵල ක්ෂණයක් ක්ෂණයක් ගාන යන හේතුඵල ක්‍රියාදාමයක් හැදෙනවා. මේ ක්‍රියාදාමයේ ගියහම අපි මේ ලෝකේ අපිට පේනවා කියන, ඇහෙනවා කියන, දැනෙනවා කියන යමක් ඇත්නම් ඒව අපි ඉතින් මනසින් ගොඩනගාගත්ත යම් කිසි ස්කන්ධ ප්‍රත්‍ මිසක් වෙච්ච සිද්ධි නෙමෙයි. වෙච්ච පිළිබඳ අන්ත මාත්‍ර පිළිබඳ මතක හටහන් මතක හටහන් වලින් බෑ අපි නිගමන තමයි අපි පේනවා කියන්නේ, ඇහෙනවා කියන්නේ, දැනෙනවා කියන්නේ. ඉතින් මේ ආදිවාසී යමක් ගොඩනැගුණාම ගොඩනැගිච්ච ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් නැත්නම් ඒ ගොඩනැගින්නේ නැහැ. දැන් ගොඩනැගිච්ච දේවල් හොයාගන්න පුළුවන් වෙනසක් තියෙනවා. අපිටම දකින්න පුළුවන් වෙනසක්. දැන් අපි දකිනවා මේ පොළොවේ තිබිච්ච වල්ග හතරක් ගැන. පොළොවේ පස් වෙන තද කොටසක් තිබුණා. ලෝකයේ තියෙන වල්ග හතරක. ඒ වගේම ගලායන ජලය ආදී ද්‍රව කොටසක් තිබුණා. තෙල් වර්ග ඔක්කොම ද්‍රව වලට වැඩි. උෂ්ණයක් අපිට දකින්නත් දැනෙන්නත් තියෙනවා. ඒ වගේම වායුවක් තියෙනවා. මේ කාරණා හතරක් තියෙනවා. දැන් මේ කාරණා හතරයන් හතර විවිධාකාරයෙන් සකස් වෙලා විවිධාකාරයෙන් වෙන සම්පීඩනයන් නිසා පෙර නොතිබිච්ච දෙයක් ඇතිසේ ගොඩ නැගෙනවා. දැන් මේ ගොඩ නැගිච්ච යමක් තියෙන විද්‍යාමානලා පේනවා. දැන් අපි බලන කොහොමද යමක් ගොඩ නැගුණේ? බලන්න ඕනේ ක්‍රමවේදය. යථාර්ථයේ තෝරා ගන්න හැටි. ඇහැට පේන්නේ නැහැ. දැන් අපි අහන්නේ මොකද්ද මේ? නොපෙනෙන ලෝකයක් සමග අපි කොහොමද බෞද්ධය කටයුතු කරන්න කියන එකයි මේ අහන්නේ. දැන් මේ නොපෙනෙන ලෝකේ තමයි මේ හොයන්නේ. නොපෙනෙන ලෝකේ දැනගන්න ක්‍රමය. පේන ලෝකේ යමක් හැදුණා නොපෙනෙන වැඩ පිළිවෙලකින්. ඒ වැඩ පිළිවෙල අපි හිතුවේ නැති නිසා අපි දන්නේ නැහැ, හොයන්නේ බලන්න නැති නිසා. නමුත් යම් කිසි දෙයක් විද්‍යාමානීලා තියෙනම වෙලා හතර එකතු වෙලා හතර සම්බන්ධ වෙලා ගොඩනැගිලා ඒ හැම එකකම ක්‍රමවේදයක් තියෙනවා සකස් වෙච්ච. නිකන් සකස් වෙන්න නම් විදියක් නැහැ. දැන් මෙන්න මේ සිද්ධාන්තය දකින්න ඕන. යම සකස් අපි දිනු කලබෙඩිය වලද අපිට පේනවා. මේ මහ පොළොවේ තිබුණේ මැටිදී. බලන් කොයිද මේ මහ පොළොවේ? කොයිද මේ වලද මෙතෙන්ට? දැන් හොයාගෙන වරද හැදිච්ච හැටි. කොයි ඉන්නේ මේ වලද? මේක මහපොළොව නිකන් අපිට බී කරලා දුන්නේ හේකුත් නෙමෙයි. මේක යම්කිසි කෙනෙක් විසින් යම්කිසි පිරිසක් කවුරු හරි මේ මැටි කොටලා අනලා පදම් කරලා යම්කිසි ක්‍රමයකට හදලා ඒක යම්කිසි ආකාරයකින් යම්කිසි ඊට අවශ්‍ය කරන උපකරණයක දාලා තලලා මට්ටම් කරලා හැඩ ගහලා ඊට පස්සේ හදලා හිටන් සකස් කළා. කොහොම සකස් කළේ? පොළොවේ පස්ස අරගෙන ඒකට වතුර දාලා ඒ වතුර දාලා ඉවරලා හිටන් ආපෝ ධාතුවත් මිශ්‍ර කරලා පටිවි ධාතුව ඒකට බැඳලා හදලා ගත්තා. හදලා ගත්තට පස්සේ මේක ඇලෙන බැඳෙන ගතියක් ඇති වුණා. ආපෝ ගති ලක්ෂණේ ඒකට හේතුකාරක වුණා ජලයේ. ඇලෙන බැඳෙන ගති ලක්ෂණේ ගත්තේ සනිකරේ වේරිච්ච පස්වලින් නම් මේ වලඳ හදන්න බෑ. ඊට පස්සේ මේක එහෙම හැදුවට දැන් මේක වතුර දැම්මම දියවෙන්නේ නැති සත්‍යයටපත් වෙලා අමුතු හයිය තද ටාන් ටාන් ගන්න සද්දයක් ඇති වෙනම කොටසක් වාට වැදලා වැඩි කින් සත්‍ය වුණාට ලේසි වැටියක් නෙමෙයි. මොදරේ හිර වෙච්ච තද වෙච්ච වතුර දියවෙන්නේ නැති සත්‍යයටපත් වෙලා මොකෙන් දීක කළේ? එනවා යම් කිසි කෙනෙක් ඕක තේජෝ ධාතු බලවත් කරලා ඒ තේජෝ ධාතු වල දාලා සම්බන්ධ කරලා පුච්චලා මේ වරද පුච්චන්නේ පුච්චන්නේ රත් වෙලා ගිනියම් විලාවට වාසේ පරිවර්තනයක් වුණායි තේජෝ ධාතුවේ. ඒ වෙච්ච පරිවර්තනේ අර ඉතලා මැටියෙන් හදපු වෙලාවෙ නම් වතුර දැම්මම ආයි දිය වෙලා යනවා. දැන් වතුර දාලා උණු කරත් මොනවා කරත් කොච්චර කල් ගියත් වතුර පෙන්නුවා දිය වෙන්නේ නැයි සත්‍යපත් වෙලා. වරන් කට්ටක් වටපත් වෙලා. අන්න හදාපු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක හදලා ඉවරලා යම් කිසි මට්ටමකට පදම් කරලා ගත්ත නිසා මේක යම් කිසි ඒ අතර මේ අතර නවලා හැඩ ගහලා මේ හදලා තියෙන්නේ. යම් වායෝ ධාතු කියලා කියන්නේ මොකද්ද? ඒකේ තියෙන ස්වභාවයක් එක පැත්තක ඉඳලා අනිත් පැත්තට හැඩ ගහලා ගන්න එහාට මෙහාට නමන්න පුළුවන් හැකියාව. අන්නේ හැකියාව ප්‍රයෝජනෙන් කරගෙන මේක හැඩ තලය කියලා නමලා. දැන් ওই ටික කරලා පුච්චලා හදලා ගත්තට පස්සේ හේතුවකින් හටගත්ත වරදක් අපි දැක්කම ඉතින් පොළොවේ පස් තිබුණාට වලන්නේ නැහැ. වතුර මේ ඒ වගේම ලෝකේ වතුර තිබුණාට වලන් හම්බ වෙන්නේ නැහැ. උෂ්ණයේ තිබුණාට වාතය තිබුණාට අපිට වරදක් හම්බ වෙන්නේ නැහැ. මේක යම් කිසි පුද්ගලයෙකුගේ ශක්තියකින් යම් කිසි ක්‍රම රටාවකින් උපක්‍රම සීලීව කරපු වැඩකින් ගොඩනගන හදපු එකක් නිසා වරදක් අපි දැක්කා. හැබැයි අර සතර මහ භූත හේවත් අර පස් ජල ගිනිසුලන් හතරම විතර කළා හදපු එක තමයි මේක. මෙන්න යමක් හැදෙන හැටි දකින්න. ඉතින් අපි කියන නෑ මේක ස්වභාවිකයි. දැන් අපි දන්නේ හින්දා වරද ස්වභාවිකයි කියලා දාන්නේ නැහැ අපි. වරද ස්වභාවයෙන් හටගත් එකක්. කීවට හරියන්නේ නැහැ. නෑනේ ස්වභාවයෙන් හටගන්නේ නැහැ වරන්. වරන් හදගන්න ක්‍රමයක් තියෙනවා. කවුරු හරි හදන්න ඉබේ. අවුරුදු 18 ඉස්සෙල්ලා 2018 ඉස්සෙල්ලා 10018 ඉස්සෙල්ලා පොළොව කැණීමකින් තිබිච්ච එකක් නිගමනය කරලා. වරන් කට්ටක් හොයන්නේ කියලා ඒ කාලේ මිනිස්සු වරන් හදලා තියෙනවා. අපි කවදාවත් නෑ නිගමනට වහින්නේ නැහැ. පොළොවේ අහම්බේ වරන් හැදිලා කියලා. අපි දකිනවා ඒක හැදිච්ච ක්‍රමවේදයක් තියෙන්නම ඕනේ. න්‍යාය ධර්මයක් දැක්කා. මෙන්න මේ න්‍යාය ධර්මීට අනුකූලව දකින්න මේ ශාරීරියේ මොනවද තියෙන්නේ බලපුවා. මේකේ පඨවි ධාතු තියෙනවා, ආපෝ ධාතු තියෙනවා, තේජෝ ධාතු තියෙනවා, වායෝ ධාතු තියෙනවා. මේ පඨවි ධාතුව ලෝකේ තියෙන පඨවි ධාතුවමයි. මේකේ තියෙන ආපෝ ධාතුව මේ භාවිත ලෝකේ තියෙන වතුරමයි වෙන එකක් නෙවෙයි. මේකේ තියෙන මිරිකර මිටක් අත තොඩ්ඩක් කොම කරලා සුද්ධ කරලා වතුර ටිකක් කරගත්තොත් ඒ ලෝකේ තියෙන වතුර පොරතම තමයි මේකේ තිබුණේ. ඒක තිබිච්ච යම්කිසි වායු බුබුලු ටිකක් තියෙනවා. මේ බුබුලු ටික පැත්තකට අරගෙන අනිතර බලපුවාම පරීක්ෂා කරලා කාබන් ඩයොක්සයිඩ් හරි ඔක්සිජන් හරි ওই නයිට්‍රජන් කියන ඒවා හරි මොන හරි වෙන් කරව වායු ධාතුව තමයි ඒක තිබිලා තියෙන්නේ. ඒක තිබිච්ච උෂ්ණත්වයේ මේ කය තිබිච්ච ගමන් බැලුවොත් උෂ්ණේම තමයි වෙන අමුතු දෙයක් නැහැ. ඒක සතෙකුත් නෙමෙයි, පුද්ගලයෙකුත් නෙමෙයි, අමුතු දෙයක්ුත් නෙමෙයි. බාහිර ලෝකයේ තිබිච්ච උෂ්ණෙමයි, ඒ ජලයේමයි, ඒ පඩවියමයි, ඉතින් ඒ විදිහට ඒ වායුවමයි ඔක්කොම තිබුණේ ඒ ටිකමයි. එහෙනම් ඒ ටිකෙන් මේවායි කයක් හටගන්නේ නිකන් කොහොමද? නිගහට ගන්න ක්‍රමයක් නැහැ. අන්න අපි හොයනවා යම්කිසි විද්‍යාව. කයක් හටගත්තා නම් අහම්බෙන් හටගන්නවා, නිකන් හටගන්නවා කියන එක මම මූලාව. හේතුවක් නැතුව හටගන්නද? ඊට පස්සේ කල්පනා කළා බලන්න මේ විවිධාකාර කය විවිධාකාර හේතුන්ගෙන් හටගන්න. එක හේතුවකින් එක ආකාර දෙයක් හටගන්නා මිසක් විවිධාකාර හටගන්න බෑ. අන්නේ මේකට කියනවා යම් යම් භවකින් යම් යම් ජාති හටගන්න. වලංජාති හැදුවා. ඒකට අනුකූල භවයේ ඒ භවට අනුකූල ලම්මිතාවයක් හැදගස්සුවාම අර ධාතු හතර ඒකට අනුකූලව සකස් වෙලා භවපත්‍යා ජාති කියන එකේ වරදකුත් හැදිලා. දැන් බුදුරජාණන් වහන්සේ සත්තු ගැන විග්‍රහ කරන්නේ මේ සත්ත්ව කියලා හැවටීම අයිතරවන්නේ පරිත්‍යාගපාදී දේශනා කරේ. අර සත්ත්ව කුද්දල කොටසක් හදන්නේ පරිත්‍යාගපාදී කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ භව තියෙනවා, ජාති තියෙනවා. ඔය භවවත් ධාතුවත් හේතුඵල වශයෙන් හටගන්න ක්‍රියාදාමයක සිද්ධියක් නිසා ආර මම කළා අරය කළා මියා කළා කියලා සතේ පිට දාන්න කවුරුවක් පිට දාන්න එකක් ඕකේ නැහැ. මේ සිද්ධාන්තයක් ක්‍රමවේදයක් තියෙනවා. සත්ව පුද්ගල කියන දෘෂ්ටිය ගන්නෙ නැතුව මෙන්න මේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන හැටි බලන්න. ඒතර ලෝකේ හැදිලා තියෙන හැටි වෙනි. මම මගේ කියනවා හැදිලා තියෙන හැටි වෙනි. ಜಾති හැදිලා තියෙන හැටි වෙනි. අනේ විග්‍රහ කළා. ඉතින් මෙන්න මේ විග්‍රහයට අනුකූලව අපි දකිනවා. යම් ಜಾතියක් හටගන්නේ ඒ ಜಾතිය හට ගැනීමට අනුකූල බවක් තියනන ඒ බව කිම නිසා වෙන එකකින් නෙමෙයි. ඔන සිද්ධාන්තය. ඔය සිද්ධාන්ත දකින්නකොට ඥානියෙන් ඕක දකින්න ඕනේ. ඒක ඥාන ගෝචරයි. ඒතර අපි දකින්න සකස් වෙන ආකාරය. යම් කිසි බවක් හටගත්තන බව කියන්නේ එකක්. බව කියනවා යම් කිසි ස්වභාවයක්. ඒ කියන්නේ යම් ගති ලක්ෂණයක්. ඒ ගති ලක්ෂණේ ක්‍රියාත්ම කියලා ගොඩනැගෙන්න භව නැමැති ධර්මයක් ගොඩනැගෙන්න ක්‍රමයක් අවශ්‍යයි. භව කියන එකේ තේරුමක් තියෙනවා. යම් කිසි ධර්මයකට අනුකූලව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ ධර්මයට අනුකූලව ක්‍රියාත්මක වෙන යම් කිසි ආකාර සිද්ධාන්තයක් ඒ ධර්මානුකූලව ගොඩනැගුණා නම් ඒක භව ධර්ම. භවට අනුකූලවයි භව ධර්ම ගොඩනැගිලා තියෙන්නේ. හරි ගැඹුරුයි. මොකද පරිත්‍යාගෝපාදී භාවිතා නොකරපු නිසා මේ න්‍යාය ධර්මයේ වැහිලා කලක් නිතර නිතර භාවිතා කරනවා නැවත ඇරෙනා විරුද්ධ වෙනවා. එතකොට දහම් දකින්න දහම් ඇහැ වැහිනවා කිව්වේ පරිත්‍යාගෝපාදී වහපු නිසා, ಜಾති මාධ්‍ය වැහුව නිසා, තෝරාගන්න බැරුව යන දැන් ಜಾති භව නිසා අපි ගත්තා කිව්වහම ಜಾති ධර්මයි ಜಾති ಜಾති කියන සිද්ධාන්තයයි දෙකක් තියෙනවා. එහෙනම් මේ සිද්ධාන්තය එකක්. මේ සිද්ධාන්තයේ කොයි කාලයකවත් වෙනස් කරන්න බෑ. කිසිම විද්‍යාඥයෙකුට හෝ වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමයි පටිච්චසමුප්පාද සිද්ධාන්තය. ඒ සිද්ධාන්තයට අනුකූලව ක්‍රියාත්මක වීම ගොඩනැගෙන පටිච්චසමුප්පාද ධර්ම. ජාති ධර්ම, භව ධර්ම, උපාදාන ධර්ම, තණ්හා ධර්ම. ඒ කියන්නේ ධර්ම කියන කොටසෙන් පෙන්නන්නේ යමක් විද්‍යාමාන වුණා. ඊට අනුකූල දෙයක් විද්‍යාමාන වුණාම ඒ විද්‍යාමාන වෙච්ච දේ තමයි අර විදිහට ගොඩනැගිලා එන්නේ. මේ බවත් ගොඩ නැගෙනකොට ගොඩ නැගුණේ නැත්නම් කවදාවත් අනුකූල ජාතියක් විහි වෙන්න බෑ. බව වුණ නිසා තමයි ජාතියක් ගොඩ නැගුණේ. අනුකූල බවක් නැත්නම් බලු බවක් නැත්නම් බලු ජාතියක් ලෝකෙ ගොඩ නැගින්නේ නෑ. මිනිස් බවක් නැත්නම් මිනිස් ජාතියක් දකින්න හම්බ වෙන්නේ නෑ. හරක් බවක් නැත්නම් හරක් ජාතියක් ගොඩ නැගින්නේ නෑ. එළු බවක් නැත්නම් එළු ජාතියක් ගොඩ නැගින්නේ නෑ. බව යම්සේද ජාතියේසේ මේක සිද්ධාන්තය. ඒ සිද්ධාන්තයට අනුව ගොඩනැගිච්ච ධර්ම විමර්ශනය කරනකොට තියෙනවා නම් පේනවා, විද්‍යාමාන නම් පේනවා. ඊ අනුවයි දකින්න ඕනේ. එහෙනම් මිනිස් කයක් ගොඩනැගුණා නම් මිනිස් භව නිසා මිනිස් කයක් ගොඩනැගෙනවා කියන එක පරිත්‍යාගෝපාද සිද්ධාන්තය. ඒක තමයි මිනිස් කය මිනිස් භවකින් මිනිස් කයක් ගොඩනැගෙනවා. ඒකට අවශ්‍ය වෙන භව ඒකයි. ඒ භව හටගත්තා නම් ඕකේ මූලික භව හට ගැනීමේ ක්‍රමවේද විවිධ ආකාරයි. තද බව, ගිනි බව, සැලෙන බව, ඒ වගේම වැගිරෙන බව, ඔය කියන හතරක් තමයි භව හතර. ඔය භව හතරෙන් හටගත්ත ජාති හතරක් තමයි තද ජාති, උෂ්ණ ජාති, වායු ජාති, ද්‍රව ජාති. අනේ භව නිසා හටගත්ත ජාති තව ක්‍රමය. මේ කියන්නේ භව සහ ජාති හුඟාත් විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. යම් කිසි බවක් හැදුනොත් තමයි බවට අනුකූල જાතියක් එන්නේ. බව යම්සේද ඒ ශක්තියක් නිකුත් කරන බවත් එක්කලා જાති ගොඩනගන. ඒක ධර්මයක් වශයෙන් ගොඩනගින්නම් ඒ බව ලෝකයේත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ලෝකයේත් එක්ක ක්‍රියාත්මක වෙනොත් ලෝකේ ඒ බවට අනුව જાති නිස්පාදනය වෙනවා. මේක තමයි මූලිකම බව. මේ කාය ශරීර හටගන්නේ අන්නේ බව නිසා. බාපත්‍යා ජාති කිවි ඕකයි. ඉතින් මේක දකින්න ඕනේ. අපි ධර්මානුකූල හේතු හේතුවක් නැතුව ඵලයක් හැදෙනවා කිව්වොත් ඒක පිළිගන්න සිද්ධාන්තයක් නෑ, න්‍යාය ධර්මයක් නෑ. යම්කිසි ඵලයක් ගොඩනගින්නේ හේතුවක් අනුවයි. දැන් හරි සංකීර්ණ දෙයක් මේ නිකන් අහපු සිදුවීමක් නෙමෙයි. මේ ශරීර කියන ජාතිය ගොඩනගිනකොට මේක කොච්චර කෙස් ගහට ගොඩනගින්න ඕනේ. බඩට ආපු දරුවා මිහි විලායිට පස්සේ දරුවා පරීක්ෂා කරලා බැලුවොත් කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, හම් තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුරු තියෙනවා, වකුගඩු තියෙනවා, අදමත් තියෙනවා, ඉතින් ඔය ආදිවාසීන් පෙනහළු තියෙනවා, ඇලදිව තියෙනවා, මේ බඩවැල් තියෙනවා, බඩවැල් වැදිලා තියෙනවා, ඔක්කොම එක විදිහකට එකම චක්‍රයකට තියෙන ලස්සනට හැදිලා. මිනිස් නම් මිනිස් චක්‍රයට අනුව ඔක්කොම හැදිලා. ඒකෙම ඒ වගේ මේ ශරීරයේ අම්මා ඇස් හැදුවෙන්නේ නැහැ, ඉතින් කන් හැදුවෙන්නේ නැහැ, නාහ හැදුවෙන්නේ නැහැ, අම්මා දන්නේ නැහැ බඩ ඇතුලේ හැදෙනවා. අම කෑවා බිව මොනව හරි ඉච්චරේ අම්මා දන්නේ. බඩ කින් ඉන්නර කෑවා. බඩේ මොකෙක් හරි ඉන්නවා. බඩ පිම්බෙන අම්මා දන්නේ ඔච්චරයි. හම්බෙන්නේ ළමයෙක් බව දැකලා තියෙන නිසා යහපෑම් දන්නවා. මගේ බලේ දැන් දරුවෙක් ඉන්නවා කියලා අම්මත් දන්නවා, අම්මත් විශ්වාස කරනවා, අනිකයත් විශ්වාස කරනවා. හැබැයි මේ හැදුවේ කවුද බල ඇතුලේ? හදන එක නින්න පේන්නේ නැහැ. අම්මගේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ එහෙම දරුවෙක් හදන එක. අම කෑවා බිව බල ඇතුලේ දරුවෙක් හැදුනා. හැදිච්ච දරුවා බලනකොට මේ ලෝකෙ දිවිහැරෙන අනික් මනුස්සයෙකුගේ දින අංගෝපාංගමයි තියෙන්නේ. කොච්චර සංකීර්ණද? ඉස්නායි පද්ධති කොච්චර තීක්ෂණද? මේ ක්‍රමානුකූලව හැදිලා තියෙන ඒවා කිසිම කොම්පියුටරයක් මේ ලෝකේ විශ්ව කොම්පියුටරයක් මෙච්චර නිපදවන්නේ බෑ. මිනිස් කයක් සමානව තව වෙනකම්. කොච්චර විද්‍යාව දිනුනේ කිව්වත් මේ අපිට නොපෙනී හැදෙන මේ මේ ශාරීරියේ තිබෙන අංගෝපාංග ටික යම් කිසි ක්‍රමයකට සකස් වෙලා එනවා දැන් ඒ ක්‍රමවේදී. තව වෙනකම් හිතාගන්නවත් බෑ. මොන විදියකින්ද මෙච්චර සූක්ෂම කොම්පියුටරයකට අහලකට කිට්ටු කරන්න බැරි? මේ තරම් සූක්ෂම ක්‍රියාජාවයකින් මේ වස්ලේ කය බිහි වෙලා තියෙන්නේ. මේකේ බලපුවාම තනින් තනක එක නහරයකවත් වෙනසක් නැහැ. යම් කිසි මිනිසියෙක්ගේ මේ අති නහරවැල් මෙච්චර තියෙනවා කිව්වනම්, තව මිනිහෙක්ගේ අතක් කපලා නම් ඒක පරීක්ෂා කරලා බලුවත් නහරවැල් එච්චරයි. එංගලන්තෙන් ගිහලා මිනිහෙක්ගේ අතක් අරින්න පරීක්ෂා කරලා බලුවත් ඒ තියෙන නහරවැල් ගන්නවා. අමරිකාවට රුසියාවට ගිහලා මිනිහෙක්ගේ අතක් අරන් බලුවාමත් ඒ නහරවැල් ඒ පිහිටපු ආකාරයෙන්ම පිහිටලා තියෙන්නේ. ස්නායු පද්ධතිය තියෙන ඒ විදිහටමයි. ක්‍රමානුකූලයි මොළේ අරගෙන පරීක්ෂා කරලා බලන කොහේ මිනිහගේ මොළේ පරීක්ෂා කළා ඒක පිහිටන්න ඕන ආකාරයෙන්ගේ ඔක්කොම ස්නායු තන්තු මිදි පිහිටලා තියෙන ආකාරය හැඩතල හැදිලා තියෙන ආකාරය එක වාගේ. මේ මොකෙන්ද හැදෙන්නේ මෙහෙම? ක්‍රමානුකූලව. ඉතින් කෙනෙකුට හිතාගන්න බැරි අති සූක්ෂම ක්‍රියාදාමය. මේ භවයේ ස්වභාවයක් ඇද්ද? භවට අනුකූලවයි ජාති නිස්පාදනය වෙන්නේ කියන්නේ එහෙම එකක්. එහෙනම් මිනිස් ගති ලක්ෂණයක් තියෙනවා. අන්නේ මිනිස් ගති ලක්ෂණයේ ස්වභාවයක් ඇද්ද? මිනිස් ගති ලක්ෂණයට අනුකූලව මිනිස් බව හටගන්න. බව අනුකූලව ශක්තියක් හටගෙන ඒ ශක්තියෙන් තමයි ජාති හටගන්නේ. ඒක තමයි නොපෙන්න පැත්ත. අන්න නොපෙන්න පැත්ත දකින්නකොට අපිට ඇහෙන් දකින්න බෑ ඒකක් වත්. හැබැයි මෙන්න මේ නුවණැස මතුවලා එනකොට ඒ නුවණැසත් එක්කලා තියෙනවා. ඕවා දකින්න පුළුවන් ශක්තියක්. කොහොමද මෙහෙම එකක් වෙන්නේ? අන්නේ මෙන්න මේ ක්‍රියාදාමය ගොඩනගින ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාදාමය අනුව තමයි මේ හැඩතලයේ ඉන්නේ. මෙන්න මේ ගති ලක්ෂණ ගන්නකොට මෙහෙම හැඩතලයක් එනවා. ඒක තමයි මෙබඳු වන්නා වූ බවක් ඇද්ද බවටයි රුව මෙන එකයි. අන්න ගති ගුණයක් ඇත්නම් ඒ ගති ගුණයට අනුකූලව තමයි අපි අර බව හැදෙනවා කියන්නේ. බලු බව බලු ගතියට අනුව හැදෙනවා. මිනිස් බව මිනිස් ගතියට අනුකූලව හැදෙනවා. බවක් හටගත්තා නම් බවට අනුකූල වන්නා වූ ජාති හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ බව තමයි ඕක කරන්නේ. බව නිසා ගොඩනැගුවා ශක්තිය. ඉතින් ওই ශක්තිය දැක්කේ නැති අය මොකද කරන්නේ? ඕක විවිධාකාර දෙවියන්ට බාර දෙනවා. විවිධාකාර යම් යම් ආකාරයෙන් උපෙන්න බලවේගයන්ට බාර දෙනවා. සර්ව බලධාරී දෙවි කෙනෙකුට බාර දෙනවා. එහෙම නැත්නම් මොනව හරි කාට හරි නායකයෙකුට බාර දෙය තමන් වැදගෙන පුදාගෙන එහෙම කෙනෙක් කිරි විශ්වාසයක් තියාගෙන ඉන්නවා. නමුත් මෙතන සිද්ධේන සිද්ධාන්තයක් තියෙනවා මේ ලෝක සත්වයන්ගේ හේතුඵල න්‍යායය. ඔනේ නොපෙන්නේ පැත්තක් තියෙන එකක් තියෙනවා. ඕක මනසට ගෝචරලා දිවස කියන එකක්. අනාවරණ ඥානිති බුදු පියාණන් වහන්සේට 100%ක්ම ගෝචර වෙනවා. ගෝචරලා පෙන්නපුවාම ශ්‍රාවක ඥානයන්ටත් ගෝචරලා දෙනවා එක පැත්තක්. ඒක දැනගන්න පුළුවන් පෙන්වලට පස්සේ. විමර්ශනය කළ බල්ලකොට දරුවේ බල ඇතුලේ හැදෙනකොට කොහොමද හැදෙන්නේ? කොහොමද මේ විදිහට මේ තන්තු මිටි හැදිලා තියෙන්නේ? මේ චක්‍රයේ කොහොමද ඉන්නේ? මෙහෙම තේරුම් ගන්න පුළුවන් ඒ නුවන් එක්තරා නුවණක් තියෙනවා. ඥානියක් මතු වුණාම ඒ ඥානියට පේනවා. ඒක මානසික හැකියාවක් තියෙනවා. ඒක වෙන හැටි දැනගන්න. අන්නේ ඥානිය මතු වෙනකන් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මේ කය හැදෙන්නේ මෙහෙමයි. එතකන් කීක මත කීය හැටි. ඒක එකිනෙකා දැන අදහස් කියන්න පුළුවන්. භවපත්‍ය ජාති කියන සිද්ධාන්තයේ එදා බෝසතාන් වහන්සේ මහා ප්‍රඥාවකින් තමයි ඉස්සෙල්ලා දැනගත්තේ බුදු වෙන්න ඉස්සෙල්ලා සිද්ධාන්තය. මෙන්න මෙහෙ උන්වහන්සේ මහා ප්‍රඥාවක් කුළු ගැන්වීමින් පුබු දෙමින් ආවා. ඒ මහා ඥානීට ඉස්සෙල්ලා පහලෙච්ච මූලික ඥාන ඉරපායන් ඉස්සෙල්ලා අරුණෝදී කියලා එළියක් වැටෙනවා වාගේ පරිත්‍ය සම්පාදී දකින්න නුවණ පහළ වෙන්න පටන් ගත්තා. ඒකෙන් පද වෙලා කියවන්න නෙමෙයි. ওই සිද්ධාන්තයේ දකින්න මහා ඥානය. විශ්වය සකස් වෙන හැටි, සත්‍යය සකස් වෙන හැටි, දුක සකස් වෙන හැටි, ඒක මුල් වෙන ආකාරය. මෙහෙම දකින්න පුළුවන් ඥාන ගෝචර ලෞකික ඥානයක් එක සර්වඥතා ඥානෙට මුලින් පහළ වෙන ඥානයක හැටි. බොහොමලදී ওই ඥානයේ පහළ තමයි බලන්න පටන් ගත්තේ ඔහොම ක්‍රමයකින්. එතකොට තමයි මේ එකක් නැහැ විග්‍රහ වී ආවේ. ඒ නිකම් විග්‍රහ වෙච්ච මතකයක්වත් නැන්න සරහණක් නෙමෙයි. ඒක ඥානෙ ගෝචර වෙච්ච සත්‍යයේ ධර්මතාවයයි. ඔය විදිහට දැකලා තමයි දැක්කේ සත්‍යයා දුකට නැගින්නේ මෙන්න මේ ක්‍රමවේදී. ඒක නොපෙන්නේ පැත්ත. ඉතින් නොපෙන්නේ පැත්තකින් ගොඩ නැගිනකොට දැක්කේ. එතකොට දකින්නවා. එහෙනම් මේක කොහොමද හටගත්තේ? හටගත්ත මුල වෙනම දැක්කා. හටගත්තට පස්සේ හැදෙන චක්‍රයක් තියෙනවා. ඒක වෙනම දැක්කා. මව් ගැබකට කොයිද මේ කය? ඒක බලන ක්‍රමයක් තියෙනවා. තමාගෙනත් බලන ක්‍රමයක් තියෙනවා. ආ චතුර්ථ ධ්‍යාන කියන අවස්ථාවක් තියෙනවා. ඒ ධ්‍යාන අවස්ථාවට ආවට පස්සේ තමන් වෙනම දකින්න පුළුවන්. දැනීම වෙන් කරගන්න පුළුවන්. මේ කය කියන එකේ ස්වභාවය කොහොමද කියලා හිතලා ප්‍රඥාව දැම්මහම මේ ප්‍රඥා ක්‍රියාත්මක කියලා පේන්න පටන් ගන්නවා. කොයින්ද මේ කය? මේ වස්ලේ කය කොයින්ද? කොහොමද හටගත්තේ? කොහේදීද හටගත්තේ? ඔය ප්‍රඥේ නගන්න පුළුවන්. නැගපුවාම පිළිතුර එන්න පටන් ගන්නවා අවිඥා කියලා කියනවා ඒකට. අර චතුර්ථ ධානය කියන අවස්ථාව හරිය නිදහස්. තනිකර ආලෝකය. ආලෝකයක් මිසක් තමන් කවුද කියලා බලපුවාම ආලෝක සහගත දැනීමක් මිසක් වෙන මොකුත් කයක් නැහැ. කය තියෙන වාකවත් තමන් නැහැ. අන්න එහෙම தත්ත්වයට පත් වෙලා මේ කල්පනාවට යොමු කරන්න ඕන තැනක් ඒක. එදෙන යොමු කළා බලන්න මේ කය කොයින්ද? කය තියෙනවා මතක් කරපුවාම ආවර්ජනා වෙලා එනවා. ඒ කය කොයින්ද? මව් ගැවේ හැදිච්ච හැටි දකින්නවා. මව් ගැවට කොයින්ද ආවේ? ඒතකොට දකින්නවා ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හෝති. ගන්ධබ්බේ කැදිරෙනවා ඒකේ ඇතුළෙච්ච හැටි. හිදිය කොහෙද? කොහේඳන් ආවේ? කොහොමද මේ ගන්ධබ්බය දෙන්න එකතු වුනේ? නොබෙන්න කය. බොහෝ සූක්ෂම ශරීරයක්. ඒක මස්ලේ ඇහැකට පේනවත් එහෙම දකින්න පුළුවන් කයක් නෙමෙයි. කිරණ කොටසක් වගේ. ඒක මව් ගැවට ඇදලා ආවා. මව් ගැබට ඇවිදිලා හිටන් කොහොමද සකස් වුනේ? ගී කොහොමද රිංගගත්තේ හිටියේ? ඒ කයේ හැටි කොහොමද? ඒකද දකින්න පුළුවන් ඒ ඥානෙට. ඒකද දකින්න පුළුවන් ඔය ඒ සූක්ෂම ශරීරය. අවශ්‍යතාවයක් හෙදිච්ච විලාග ඉතා කුඩා කරන්න පුළුවන්. ඉතාමත් කුඩා කළ හැකි. දැන් අර අවශ්‍යතාවයක් හෙදිච්ච අවස්ථාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව දේශනා කරනකොට නැත්නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට ඉන්දිකාට දුරත්තරම් ප්‍රමාණයක දේවතාව 10,000ක් පුංචි ශරීරම වාගෙන හිටියා කියන්නේ. එනම් බඩරහින් ගැන ගන්ධබ්බියෙකුට ඉන්දිකාට දුරක් 10,000 නෙමෙදලා පුංචි කොටසක් තියෙනවා මදිද රිංගක. අයිදයන් පුංචි වුණොත් එහෙම ගන්ධබ්බිය. ඔච්චර උසමහතර ඉන්න යම්කිසි දෙවි කෙනෙකුට ඔන්නම් චිත්තජ රූපේ අර තියෙන රූපේ සූක්ෂම කරලා හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඉදිකරිතුරත් තරම් ප්‍රමාණයක 10,000කට පුංචි පුංචි හරිනම වාගෙන ඒත් ඇහෙනවා ඒත් දැනෙනවා හරිර පුංචි කරන්න පුළුවන් මේ ගන්ධබ්බයෙන්ගේ ස්වභාවය මෙන්න මේ ස්වභාවය චූටි කළ හැකි පුංචි කරගෙන පුංචි කරගෙන පුංචි කරගෙන ගිහිල්ලට ඌට ඉන්න පුළුවන් මොකද්ද අර සුක්‍රාණු ඩිම්බාණු කියන දෙකෙන් හටගත්තකින් ජනකාලුවගෙන ඒක ශෛලිය කියන එකක් හදාගත්තා ඔන්න ඒක ශෛලිය ඇතුලේ ඉන්න පුළුවන් උණ්ඩි වෙන්න පුළුවන් ගන්න පුංචි උනේ ඒක තමයි හිඟ ගන්න ගිහිල්ලා. කළ ආලයට අය වෙච්ච දැන. ආලය කලේ මොකද? මනුස්සකගේ තත්ත්වය. මනුස්ස ගතිය. ඒ කළ ආලයට අනුකූලව. තමන්ගේ කියන පරම්පරාව කවුරු හරි කමල් නැහැ ගතියට අනුකූලව වන්නා දෙලක් වෙනුණා. දැක්කා තමන් ප්‍රිය කරන ස්ථානය. එතෙන්ට ඒ ගති ලක්ෂයට ඇදිලා ආවා. ඒ කළ ආලයට අය වෙලා එකතු වෙලා හිටියා යම් තැනක. ඒ තමයි අර හදාගත ශෛලිය ඒක ශෛලිය මව් ගැම ඇතුලේ ඒක දෙකවා කලලේ කළ ආලියට අය වෙච්ච එක කලලේ වුණා අන්න කලලේකට ආවු හැටි ඊට පස්සේ එතන ඉඳන් කොමකේ දනෝද හැදුනේ අර පුංචි කරු ශරීරයේ ක්‍රමක්‍රමයෙන් ලොකු වෙනකොට ඒ ශරීරයේ තිබුණා වූ අර අතිසියුම් සූක්ෂම ස්නායු පද්ධතියට අනුව ඒක තිබිච්ච ඇහැට කණ්ඩ නාසය දිවට කයි ස්වභාවයට අනුකූලව අර ඒක ශෛලිය පෝෂණය වෙමින් ලොකු වුණා. මස්ලේ එකයි එක කොපියක් වුණා. එහෙනම් ඒ කොපිය හරියට අර ගන්ධබ්බයාගේ ශරීරයේ තිබිච්ච හැඩතලයි. අන්න ගන්ධබ්බයාගේ ස්වභාවය මොකද්ද? කර්ම කය සහ චිත්ත කය. ඒක තමයි සූක්ෂම කාය කය කිව්වේ ඉස්සෙල්ලාම හටගන්නේ. ඉතින් මේක නොපෙනෙන පැත්ත. ඉතින් ওই ටික දැක්කම එයා දකින්නවා. පෙරේතයෝත් ඉන්නවා. ගන්ධබ්බයෝත් ඉන්නවා. යක්ෂයෝත් ඉන්නවා. දෙවියෝත් ඉන්නවා. එහෙම ලෝකات තියෙනවා. ඒ ලෝක අති සූක්ෂමයි. මේක ගැන එයාට සැකයක් නෑ අපි දැක්කම පස්සෙ. දකින්න ඉතාකල් සැකයි තමයි. දකින්න ඇහෙයි බෑ. ඒක දකින්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි කිව්වේ දිවස කියලා. ඉතින් ඒකේ දැකගිනිහම විවිධ දේවල් දැක්ක හැකි. ඒතකොට දකින්නවා මේ ලෝකයේ මනුස්සයෝ තමන් මේ මනසට ගෝචර කරන්න පුළුවන් ඥානයෙන් පහළ කරන දිවසල දිවකන්ත ආදීන ගෝචර කරන්න පුළුවන් ලෝක ස්වභාවයක් ඇද්ද? ඒකෙන් මේ මස් ඇහැකින් සත්වයේ ගෝචර කරන්නේ කීයෙන් කී බංගුවත්? 1000න් එකක්වත් ගෝචර කරගන්න බෑ මස් ඇහැකට රූපෝලි. බාහිර ලෝකයේ තිබෙන විවිධ ශබ්දෝලි 1000න් එක කොටසක්වත් මස්ලී සහිත කරන්ට ගෝචර කරන්න බෑ. ලෝකයේ තිබෙන විවිධ ආග්‍රහණ කරන්නා වූ යන් ගන්ධයන්ගේ 1000න් එකක්වත් මිනිස් නාහයකට ගෝචර කරන්න බෑ. විවිධ ලෝකයේ තිබෙන විවිධ දේවල් වල තියෙන රසයන්ගෙන් 1000න් එකක්වත් මිනිස් ජීවකට ගෝචර කරගන්න බෑ. මේ ලෝකයේ තිබෙනා වූ විශ්වාස කරන්න පුළුවන් යම් යම් සූක්ෂම සහ ගණීවන් ද්‍රව්‍ය ඇද්ද? ඒවෙන් 1000න් එකක්වත් මිනිස් ගතකට ගෝචර කළා විශ්වාස කරන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ඕකට හේතු වෙච්ච අවිඥා නොලැබූ හිතක් ඇත්නම් මේ ලෝකයේ අවිඥාවට ගෝචර නිවැන් 1000න් එකක්වත් සාමාන්‍ය හිතකට ගෝචර කරන්න බෑ. අන්නේ ස්වභාවය. ඉතින් ඒතකොට දකින්නවා අපි මේ ගෝචර කරන්න යන්නේ ඩොපේන ලෝකේ මොනවැන්ද? කොතන ඉඳලාද? ඒකට අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය ගොඩනගා ගන්නේ නැතුව මේ ඉතාම පුංචි අල්ප මාත්‍රයක ඉඳලා අපි බලාපොරොත්තු වෙනා ලෝකයේ අනන්ත අප්‍රමාණයක් විග්‍රහ කරන්න. විග්‍රහ කරන්න ගෝචර වෙන්නේ නැති ලෝකයක් අල්ලන්න ගිහිල්ලා කොහෙද ඉන්නේ භූතය? කොහෙද ඉන්නේ පෙරේතය? කොහෙද යක්ෂයෝ ඉන්නේ? කොහෙද දෙයියෝ ඉන්නේ? කොහෙද අපායය තියෙන්නේ? ඔහොම ඉන්න පුළුවන්. බබුරු කතා. එහෙනම් පේන්නේ බෑ. ওই જાතිය අන්තිම පහත් මට්ටමේ මානසිකත්වයකින් වයින්. මැනගෙන ගිහිලා ඉතින් අර උච්ඡේදවාදී කියන කොටට වැටෙනවා. හරි යථාභූතය ලබාගෙන ඥාන දර්ශනින් ඇති කරගන්න. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ ඒ නිසා මේ නොපෙනෙන ලෝකයේ සමග බෞද්ධයා දකින්න ඕනේ මෙහෙම ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදය මොකද්ද? ඒකෙන් යමක් අපිට දැනගත යුතුනා. ඒ සඳහා අවශ්‍ය කරන මානසිකත්වයේ වැඩෙන ක්‍රමවේදය තමයි බෞද්ධත්වයේ තුල තියෙන්නේ. බෞද්ධ මානසිකත්වයේ ওই ක්‍රමවේදය වැඩෙන එක. ওই ක්‍රමවේදය වැඩනහම නිරන්තරයෙන් පිළිඳ පටන් ගන්නවා. ඔබ 100%ක් පිළිඳ ඕනේ නැහැ විශ්වාස කරන්න. දැන් අපෙන් ඇහුවොත් එහෙම එංගලන්තේ කියලා රටක් තියෙන බව ඔබ විශ්වාස කරනවාද? ඇමරිකාව කියලා රටක් තියෙන බව විශ්වාස කරනවාද? අවිශ්වාසිකුත් කියලා කවුරුවත් කියයිද මේ දැන්ට ඉන්න මිනිස්සුයෝ? අපි දැන්ට ඉන්න මේ ළමා පරපුරේ පටන් ඉන්නේ වැඩිහිටි පරපුරේ ඉන්න එක. ඇත්තටම මට සැකයි මේ එංගලන්තේ කියලා රටක් ඇත්තටම තියෙනවද කියලා. ඇමරිකාව කියලා තියෙන රටක් ඇත්තටම තියෙනවද කියලා මට සැකයි කියලා කියයි. 100ට එකෙන්නේ 1000ට කෙනෙක්වත් එහෙම එකක් කියන්නේ හේතු නැහැ. සැකයක් නැතුව පිළිගන්න. කොහොමද පිළිගන්නේ? ඔබ ගිහින් දැක්කද? ඔබ ගියාදී රටට? ඇත්තට මං ගිහිලා නැහැනේ. එහෙනම් මම පිළිගන්නේ එකලත් එකක් තියෙනවා කියලා. පිළිගත යුතු පුද්ගලයෝ කීප දෙනෙක් ගියාද කියනවා. පිළිගත යුතු පුද්ගලයන්ගෙන් අපිට අහන්න හම්බෙච්ච යම් කිසි හෝඩුවාවල් ටිකක් මුල් කරගෙන තමයි අපි පිළි අරන් තියෙන්නේ. ඒ කිසිම සැකයක් අපිට නැහැ. කොහොමද පිළිගන්නේ? අපි ඉගෙන ගන්න විද්‍යාවේ විද්‍යාඥයෝ දැකලා තියෙනවා. ඒ වගේ ආත්මික කියනවා. අපිට ගුරුවරු උගන්ලා තියෙනවා. ඒගොල්ලෝ බොරු කියන්නේ නැහැ මේ පුද්ගලික පිළිබඳ විශ්වාසය. එතන ඒ හැටි චිත්‍ර ඇඳලා තියෙනවා. මේ සිටියම් ඇඳලා තියෙන ලෝක සිටීමේ තියෙන්නේ මෙන්න මෙතන. ඒකත් විශ්වාසයක්. ඇඳපුවා කරීත් ඒක බොරුවක් නම් ඒගොල්ලෝ එහෙම අඳින්නේ නැහැ. මේ තිබිච්ච එක දැකලා තමයි ඇඳලා තියෙන්නේ කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒතොර ඉතින් එංගලන්තේ අපි ආවල් කට්ටියක් ගිහිලා ඉන්නේ. එහෙම රටක් නැන්න කොහෙද ගිහින් ඉන්නේ ඒගොල්ලෝ කියනවා අපි එංගලන්තේ ඉන්නේ. ඒකත් විශ්වාසයක්. දැන් මේ වගේ බලපහම මේ හෝඩුවාවල් 15ක් 20ක් දැකලා ওই දිනේ බැහැගත නිගමනයක් නේද මේ ඇමරිකාව ඒකාන්තයේ තියෙනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ. දැක නැතුව. එංගලන්තේ ඒකාන්තයේ තියෙනවා කියලා විශ්වාස කරලා. ඉතින් ඔයගේ මහ රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේලා මෙහෙම අය පාරවිලා හිටන් ලෝකයේ අපි දලමක් විශ්වාස කළ හැකි පුද්ගලයෝ කියන පටන් ගත්තොත් ඔය 10ක් 10කින් 15කින් ඔය වචනේ වැහෙනකොට අද මේ ඇමරිකාව එංගලන්තේ ඒකාන්තයේ තියෙනවා කියලා පිළිගත්තා වගේ සසර ගමනක් ඒකාන්තයේ දිනා වුරු නෙමෙයි කියලා පිළිගන්න හේතු වේ දෙනවා. ඔන්න ඕක වැහිලා තියෙන්නේ අද. මොකද ඒක ඇත්ත වශයෙන්ම කියනනම් ඒක කිවේ යුතු මානසිකත්වයේ ඒ ක්‍රමවේදයේ වැහිච්ච නිසා අද ඒක දැනගන්න අය හේතු ඇතුව ඔප්පු කරන්න ආයේ නැහැ. ඒ මානසිකත්වයේ තියෙන සුද්ධ කරගන්න නම් ඒ සිව්පිලිසිඳ ව්‍යාපත් අවිඥාලාභී අරිහත්ත්වයට පත් වෙන්න ඕන. අන්න ඒ තත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට ওই පිළවන්ත බොහෝම තීක්ෂණව ලෝකෙට ඔප්පු කරන්න පුළුවන්. විවිධ ක්‍රමවේදයන්දී. එවන්දු අය කීවදෙනෙක් හැදුලා නම් ඒ අයතුලින් ඕක සම්පූර්ණ විග්‍රහය ආව නම් ඒතර අද මුළු ලෝකෙට පිළිගන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම අපිට පේන්නේ නැතුවට. එහෙම දෙයක් තියෙන බවට කරුණු ඒකාන්තයි. ඒක ගැන සැක හිතන්න දෙයක් නැහැ කියලා දකින්න දවසක් එනවා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එතනින් තමයි මිනිස්සු ඒක විශ්වාස කරන්නේ තමන් දකින්නක. හැබැයි ඊට පස්සේ ඒක කාටවත් සීමා කියලා නැහැ. ඔබලත් දැක ගන්න අත්‍යවශ්‍ය නැහැ. මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. ඔබත් මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරගෙන යනකොට ඔබලත් ඔය ගුණ පහළ වෙයි. මේක මේ එකිනෙකට දිනෙකට සීමා කරලා නැහැ. ඥානවන්ත වන්නා පිරිසක් ඇත්නම් පරිශීලනය කරනවා නම් ඊයට මෙන්න මේ ක්‍රමවේදය අනුකොට ඔය ගුණ පහළ කරගන්න ක්‍රමයක් තියෙනවා. ඔන්න ඒ ක්‍රමේදී ඔබලා මෙන්න මේ ක්‍රම ටික මුලින් එයි. මුලින් මෙන්න මේ ප්‍රථම අධ්‍යානිය කී தත්ත්වෙ එයි. ඊට පස්සේ ද්විතීයික අධ්‍යානිය කියලා මෙන්න මෙහෙම தත්ත්වයක් එයි. තෘතීයික අධ්‍යානිය කියලා මෙහෙම தත්ත්වයක් එයි. චතුර්ථ අධ්‍යානිය කියලා මෙහෙම தත්ත්වයක් එයි. අන්න එහෙම தත්ත්වෙට ආපුවාම ඒගොල්ලන්ට පුළුවන් ඊගහට යන්න පොඩ්ඩක් හිතාගෙන යන්න. ඔහොම යනකොට යම් කිසි එක මොහොතකේ බාහනාන යෝගී මොහොතකදී හර කිව්ව தත්ත්වයේ ලක්ෂණට අනුකූලව ප්‍රථම අධ්‍යානිය කියන தත්ත්වය ආව නම් එහෙම. එතෙදී මොකද හිතාගන්නේ? ඒකාන්තී මේක දැක්ක කෙනෙක් ලැබුව කෙනෙක්ම තමයි අපිට මේක කියා තියෙන්නේ. මොකද මම ඒ සත්‍ය අධ්‍යක්ෂක. මට ඒක ලැබුණා. ඒ නමර කතා කරන්න දෙයක් නැහැ. දැන් එයා කිව්ව අනික නැති වෙන්න බෑ. මේක මට ඉතලා කොහොමවත්ම අධ්‍යක්ෂකෙම කිව්ව දෙයක් නැති එකක් මේ ප්‍රථම අධ්‍යයනයේ කියන්නේ. කිව්වෙත් නැහැ මෙහෙම එකක් මේ මානසිකත්වයේ ඇති කියලා. නමුත් මම අධ්‍යක්ෂක. දැන් එයා කියනවා ද්විතීයික අධ්‍යයනය කියලා මෙන්න මෙහෙම අවස්ථාව කියලා හිටිනවා. නමුත් යම් මොහොතක ඔකත් අධ්‍යක්ෂක කරා මොකද වෙන්නේ? මොනවද තව කතා කරන්න තියෙන්නේ? කිව්ව විදිහට ඒ ඊළඟට අධ්‍යයක් එහෙනම් ඒක එහෙම ආවා. එහෙනම් මෙන්න මේ විදිහට බලාගෙන යනකොට ඔය කියන தත්යෙන් අන්තිවල ඉඳලා පෙරවිසු කද පිළිව දකින්න தත්යේ ආවදා දකින්න කවුරුවා කියා දෙන්න ඕනේ නැහැ සසර ගමන කියන්නේ. ඇත්ත වශයෙන්ම මහා භයානකයි. මෙහෙම ගමන තියෙනවා කියන එක බොරු නෙවෙයි. අන්න එහෙම තමයි දකින්න පුළුවන්. එහෙම දකින්න ක්‍රමවේදයක් මේ බුද්ධාවතුල මේ විද්‍යාවකින් නැගින්නේ. ඉතින් ඒ නිසා මේ නොපෙනෙන ලෝක පිළිවෙල විශ්වාසයේ පළවෙනි වෙනවා ඉස්සෙල්ලා. ඒ විශ්වාස කරන කටින්දෙන් බහගන්නේ මොකද? Tamante මේ මගේ බහින්න ලොකු රුකුලක් වෙනවා ඒක. විශ්වාසයේ අන්ධ විශ්වාසයක් නෙමෙයි. ප්‍රඥා ගෝචර ධර්මයකට යන්නා වූ වැඩ පිළිලක මූලික උනන්දුව ඇති වෙන්නේ මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැකපු. ඒ වගේම යම් අවිඥාලාභීන් දැකලා විග්‍රහ කරපු දේවල් අපිට ලොකු රුකුලක් වෙනවා. නිකම් මේ කෙනික මන්දබුද්ධික වචනයක් නෙමෙයි. මේක ඉතල හරි ගැඹුරු පැත්තක් තියෙනවා කියලා තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් ගත්තාට පස්සේ පුළුවන් වෙනවා අපි ඒ පිළිබඳ පරිශීලනයක් කරලා අපිට නොපෙනෙන මහා දුක්ඛ කන්දරාවක සුරමුල හොයාගන්න. අපි හිතාගත්තොත් එහෙම ඔය කවුරු කිව්වත් මේ මරණයෙන් ඉවරයි. කුස්මල ගියා කොහෙද උපදින්නේ ඒක ඉවරයි. ඔහොම හිතා ඉන්න තාක් කල් අපිට ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ. අපි මොනවා පව් කරලා තියා මොනවා කියලා කිව්වත් ආයෙ දුකක් සමග ගොඩනැගෙන යමි ඉන්නවද ඇති වෙයිද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. නමුත් එහෙම එකක් වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. දැන් අපි බුදියා ගත්තා. දැන් හෙට උඹට අද කරගත්තේ වාට හෙට මෙන්න මෙහෙම කරදරයක් එනවා. එහෙම කිව්වොත් එහෙම ඒ හෙටනේ මර නෙමෙයි. හෙට ඉන්නේ කරන්නේ. අද ඉන්නේ කරා හෙට නෑනේ. ධර්මයන්ව කියන්න පුළුවන්. දැන් මේ මොහොතේ හිත වේදනා නෙමෙයි තව මොහොතකින්. ඒ රූපත් වෙනස් වෙලා, ඒ වේදනාත් වෙනස් වෙලා, ඒ සංඥාත් වෙනස් වෙලා, ඒ සංකාරත් වෙනස් වෙලා, ඒ විඥානත් වෙනස් වෙලා. දැන් එහෙනම් ඒ අනුව කියනවා. ඉතින් හෙට ඉන්නේ වම් නෙමෙයි. දැන් ওই දිගමනේ එහෙම දීලා වෙලා ඉතින් අපිට කිව්වොත් එහෙම හරියයිද වැඩි? අපි කරපු එකක් අද කරපු එකට හෙට විපාකයක් විදිහට දිනනවා නම් අපි ඒක දන්නවා හෙට කියලා දවසක් මම නෙමෙයි වුණාට. මගේ කියලා ගන්න දෙයක් එතන නැති වුණාට. අද තිබිච්ච රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වෙනස් වෙලා සම්පූර්ණ වෙනස් වෙලා ගිහිල්ලා. නවතම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හෙට පහළ වෙන්නේ ඒක ඇත්ත ධර්මානුකූලයි. හැබැයි හෙට මට ගුටි කණ්ඩ වෙනවා නම් අද කරපු වැඩේට මම ඒක කරන්නේ නැහැ නේද? දන්නවා මොකක් නිසාද? හෙට ගුටි කණ්ඩ වෙන්නේ කාරු කිව්වත් රූප කොච්චර වෙනස් වෙලා ගියත් පරපුර එකක් මේ රූප පරම්පරාව, වේදනා පරම්පරාව, සංඥා පරම්පරාව කොච්චර වෙනස් වෙවි ගියත් මම යන සංඥාවකින් අපි යම් කිසි ආකාරයකින් කටයුතු කරා නම් ඒ කරපු එක නිසා ඒ જાතියෙම දුකක් විඳින සිද්ධ වෙන්නේ කාටවත් නෙමෙයි. අනිත් දකින්න එකක් එනවා. තමන් සිද්ධ කරපු දෙයකදී ඒක විඳින සිද්ධ වෙන හැටි. දැන් මෙහෙම අපි දකින්න පටන් ගන්නවා. මේ භවයෙන් ඊළඟ භවයට ගියහම අපිට අමතක වීමක් වෙලා තියෙන එකයි මේක වෙලා තියෙන්නේ. පෙර භවයෙන් මේකට ආවා ඉස්සෙල්ලා හිටපු එක අමතකයි. ඊයේ දවස මතකයි, අද දවස මතකයි. මතක නිසා අපි දකින්න ඔය අධ්‍යක්ීමේ. ඊයේ නරක කළොත් අද විපාක විඳින සිද්ධ වෙනවා. අද නරක කළොත් හෙට විඳින සිද්ධ වෙනවා. එහෙම නරක කරන්නේ නැහැ. මොකද අද අපි මිනිවරු හෙට හරි නැත්නම් තව මාසකින් හරි අවුරුද්දකින් හරි ඉල්ලුම් ගත යන්න සිද්ධ වෙනවා. ඉරියලින්ද සිද්ධ වෙනවා නම් අපි ඒක අද කරන්නේ නැහැ. ඒකට බයයි. අන්න ඒ වගේ අපි දකින්නවනේ මේ සසර ගමන තුල අනාදීදී හිටියේ අපේ ස්වභාවයකින්ම හේතුඵලයක් වශයෙන් අදත් ගොඩ නැගෙනවා. මතුත් ගොඩ නැගෙනවා. ওই ක්‍රියාව නිසා අද කරන්නේ වෑන් මතු කාලෙකදී අපාගත වෙලා දුක් විඳින සිද්ධ වෙනවා කිව්වනම් අපි එතෙන්දී අදේ වැඩේ කරන්න බය වෙනවා. ඒ වර්ධ කරන්න බය වෙනවා. නමුත් එහෙම එකක් විශ්වාස කරන්න තිබිච්ච හේතු අපිට නැති වෙලා ගියොත් අපි හිතා ගන්නවා ඔය කොහොම බොරු කතා. මිනි මැරුවා තියා මොනවා මංකොල්ල කෑවා තියා මොනවා කළා උනත් කාලා වීලා හිටියා මේ මැරණකම් ඉච්චලයි. එයින් ඉවරයි. අන්න එහෙම නිගමනයකට වැස්සොත් අපි අර කිව්ව දහම් දැකලා නැහැ. පේන නොපෙන්නේ වැත්ත ගැන අපි විශ්වාසය අත්හැරියොත් ඔහොම අර ඥානවන්ත දැකපුවායි කියන එක අත්හැරලා අපි අමාරු වටනා මුලාවටපත් වෙනවා. ඒතර අපිට විශ්වාසය නැති වෙනවා හොදක් කරන්න ඕනෙත් නැහැ. මොකද ලෝක සත්‍යයගේ ස්වභාවය තියෙනවා ආස්වාදීර පළවෙනි දැන. ආස්වාදීර පළවෙනි තැන දෙන්නේ කියලා බය වෙලා තියෙන්නේ මොකද ආස්වාදී පස්සේ ගිහිලා වැරදි වැඩ කළොත් එහෙම අපිට සිද්ධ වෙනවා කවදා හරි මහා විශාල විපාකයක් විඳින්න කියලා දන්න නිසා. වැරදි ආකල්පයන්ගෙන් ආස්වාදෙලින්ද පෙළෙන්නේ නැහැ ටිකක් පරිස්සම් වෙනවා. මේ වැරදි ආකල්පයන්ගෙන් ආස්වාදෙලින්ද යන්නේ නැත්තේ මොකද අනාගත බයක් ඇති වෙන නිසා. ඒ අනාගතය ඇත්ත වශයෙන්ම වෙන දෙයක් නම් ඒක වෙහිලා කවුරු හරි කිව්වොත් එහෙම එකක් නැහැ කියලා මොනතරම් අපරාධයක්ද වෙන්නේ. එන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒක එහෙම වෙන බව දැකලා ඒ ස්වභාවය විග්‍රහ කළා. ඊදා ඒක ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් කාගේවත් ලබන්න බලාගෙන පව් කරන්න එපා. අපාගත වෙන එකක් තියෙනවා. ප්‍රීතිය වෙනවා. මේ විදිහට යක්ෂ වෙනවා. මේ විදිහට නීච සත්ව කොටසල උපදිනවා. එහෙම කියලා ඒ උන්වහන්සේලාට වෙන කියන්න හේතුවක් නැහැ. අනුප්‍රවට්ටලා කියන්න ඕන කමන්නේ. දැකපු දෙයක් සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන ස්වභාවයක් දැකලා ක්‍රමවේදයක් තමයි කිව්වේ. හැබැයි මේ ක්‍රමවේද දැක ගන්න ඥානාන්විත ක්‍රම මාධ්‍ය වහරදාපු නිසා අද වෙනකොට එහෙමයි බිහි වෙනවා බිහි වෙනවා ඉතාලම කලාතුරකින් බිහි වෙන්න ඉඩ නැහැ වැහෙනවා. ඉතින් අපි දකින්න ඕනේ මෙන්න මේ බිහි වෙන ක්‍රමවේදී යලි මතු කරලා යලි ප්‍රගුණ කරගන්න. එතකොට දකින්න පුළුවන් මෙයා බොරු නෙමෙයි කියන්නේ. එහෙම එහෙම ස්වභාවයක් තියෙනවා. තම තමන්ට මෙයා මාත්‍රියක් හරි දැක්කනම් ඒකින් තේරුම් ගන්නවා මේක බොරුවක් නෙමෙයි. අත්ත වශයෙන් මෙහෙම තිබුණ දෙයක්. ඒ වගේ අවස්ථා තියෙනවා. ඔය විදේශගත යුරෝපීය රටවලව පිළිගන්නේම නැහැ. ජීවත් වෙන පළවෙනි ආහාරය මාස්. පාන් වගේ දියක් අරගන්නවා නම් ගන්නි. ව්‍යංජනයක් අපි අරගන්නවා. ප්‍රධාන ආහාරය බත් වගේ ඒක නෙමෙයි ප්‍රධාන ආහාරය මාස්. ඒකට ගන්න පොඩි ප්‍රතිදියක් හැටියට තමයි ගන්නේ පාපීත්ත. බලපුරවා ගන්නේ ඉතික හත්ව මාංශයක්. හැබැයි හත්ව ඝාතනය කරනවා කියන එකට කිසිම ගාණක් නැහැ. කෑ ගැහුවා වේදනාවෙන්ද කිසිම අමාරුවක් ඒ දැනුවක්වත් නැහැ. ඒ විදිහට ඒ පව් කරනවා කියන කිසිම ගාණක් නැහැ. පව් කතාවක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒගොල්ලෝ හැම කරගෙන ඉන්නවා. නමුත් ඔය කියන විශ්වාසයක්වත් අපාය ගැන විශ්වාසයක්වත් කිසි දෙයක් නැමේ වැටක් වෙනකොට එක්තරා විදිහක දැන් පරීක්ෂණයකදී එක්තරා පුද්ගලයෙක් ඔය බයිපාස් හැත්කමක් එනකොට සුළු වෙලාවක් මැරිලා විනාඩි 40 ගානක මරණය සිද්ධ වෙච්ච එකක් පිළිබඳව ඒ පුද්ගලයා වෙච්ච අත්දැකීමක් අපායකට ගිය හැටි. ඒ ගිහිල්ලා ඉඳන් ඒ ස්ථානයේදී ඔහු කොටු කරලා අල්ලා ගන්න හදපු විශාල පිරිසක් හිටපු හැටි. ඒ වෙලාවේදී ඔහුට හෙල්ලකින් ඇල්ල ඇදලා ගත්ත හැටි. කොහොම හරි එතනින් බේරිලා හිටන් එයාට එන්න සිද්ධ වෙච්ච හැටි. තාවකාලික ජීවිතයක් මෙහි ගත කරන්න තියෙන නිසා. නමුත් ඒ අයගෙන් ලැබුණ යම්කිසි ආකාරයක අදහසක් තෝ දැනට බලන්න. එන්න වෙන්නේ මෙහාට ගිය තොපේ උටා කියපි. එතන හිටපු කට්ටිය හිටපු කට්ටිය විදපු හැටි ඒ අපායක දුක් විඳින හැටි දැකලා මෙහෙ ඇවිදින හැටි පස්සේ මොකද නම් සිහි වෙලා බලනකොට විනාඩි 40 ගානක විතර මරණයකින් 100ටපත් වෙලා නැවත පණ ඇවිදිලා. එයා ඒ ලෝකේ දැක්ක සිද්ධිය ඔක්කොම අරගෙන එයා සම්පූර්ණ මේක වීඩියෝ එකකට නගලා එයාගේ අදහස් ඔක්කොම ඒ සකස් කරලා ඉතින් දැන්ට පෙන්නනවා. එයාගේ අත්දැකීමක් මෙහෙම තිබුණා. නමුත් දැන් ඒ මුද්දිලාට පව් පැල කරන සම්පූර්ණ අත්හැරලා යුරෝපීය පිරිසටම විග්‍රහ කරනවා මෙහෙම දෙයක් තියෙනවා මම දැක්කා. මම එතෙන්ට ගියා. ඒක බොරුවක් නෙවෙයි. මේවා පෙන්නලා තියෙනවා මෙන්න මේ අපි නොපිළිගන්නේ මේ බුදුදහම තුළ මෙහෙම පෙන්නලා තියෙනවා. ඒකෝ දැන් ඒක කියනවා විශාල ප්‍රචාරයක් යවනවා ඒ කියන්නේ ඉතින් අන්නේ වගේ අවස්ථා පොළොවට විවිධ කිමිදීම් කරලා නැන්නේ යම් කිසි ඇතර පරීක්ෂණ කරලා භූමිත පරීක්ෂණ කරනකොට විශාල කුහරයකින් ඇතුළට ගිය කැමරාවකට ඒ තියෙන කම්පන තරංග අහුනහම මහා වේදනාවෙන් කෑ ගන්න මිනිසාද සුළු වෙලාවක් තුළ ඇවිදින්නේ කැමරාව දැවිලා ගිහින් ඉවරයි තිබුණේ සෙන්ටිග්‍රේඩ් 2000 ගානක උෂ්ණත්වයක් තිබිච්ච සීමාවක් තුළ ගිහින් තියෙන්නේ. නමුත් ඒක දැවෙන්නේ ඉස්සරහ දුන්න සංඥා ටික තත්පර ගණනක් තුළ මහා විශාල භයානක සබ්ජ නැගිනේ ඔක්කොම අහු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් මේ විශාල කම්පණයට වත් වෙලා තියෙන යුරෝපීය ජාති විශාල පිරිසක් ඒ රටේ මේ මහා පුදුම දෙයක් අපි නොබෙන්නේ පැත්තක් තියෙනවා. එයා මේ සුරංගනා කතා නෙමෙයි දිවිලා තියෙන්නේ කියලා අද බොහෝ විද්‍යා බොහොම ලොකුවට සෑහෙන් දුරට කම්පණයකින් පරීක්ෂණ කරනවා. සමහරවිට දැකපු අයට නිදා ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා කැළඹෙනවා. ඒගොල්ලෝ වෙනම කෘතිම විදිහේ උපක්‍රමශීලීව නිදා ගන්න පාව අවශ්‍ය කරන දේ හකට කරන කම්පණිය ඉවසන්න බැරුව. ඒ වගේ තවත් තත්ත්වෙට තවත් පත් වෙලා තියෙනවා. එහෙම අවස්ථා බොහෝ කර තියෙනවා. මේ නොපෙනෙන පැත්ත පිළිබඳව අපි දකින්න ඕනේ බුදුරජාන් වහන්සේ මේවා කොහොම විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා ධර්මයේ තියෙනවා. මේ ධර්මයේ තියෙන පැති යම් යම් කාලවලදී අපිට මේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේවා මේ භාවනානුයෝගීව කටයුතු කරගෙන ගිහිලා මේ අවස්ථාවන් තාවකාලිකව මතුවෙන වෙලාවක් එනවා. ওই මතුවෙන වෙලාවේදී ඉස්සෙල්ලාම දකින්න පුළුවන් මේ නොපෙනෙන ප්‍රේත ලෝකේ භූත ලෝකේ ඒ අය කරන කියන දේවල් අර අපායට කියන යන්නේ ඒක යන්න පුළුවන් තව එහාට යන උනායි දකින්න. ඊට මෙහා ළඟදීම දකින්න පුළුවන් ওই දිවසක් දිව කරා කිච්චල පහල වෙන ඉස්සෙල්ලා. මේක අවස්ථාවකදී සමාධි අවස්ථාවකදී මේ නොපෙනෙන ලෝකේ Tamanටම දකින්න පුළුවන් අවස්ථාවක් එනවා. ඊ අවස්ථාව හොඳටම දකින්න හීනයක් නොවන බව. මොකද ඒක පේන වෙලාවේදී හැබැයි Taman ඉන්න බව Taman තේරෙනවා සමාධිය හැටි ඒකයි. දැන් හීනය පේනකොට නම් මට නිින්දකින් හිටියේ. ඒ වෙලාවේදී මම හීනෙකින් දැක්කේ. එහෙම කියන්න වෙනවා. නමුත් ඒ සමාධියෙන් ඉන්නකොට ඒක හීනයක් නෙමෙයි බව Taman දන්නවා. මනස හැබැයිම තියෙන්නේ. හැබැයි මනසටමයි වෙන්නේ. සීනියක් වගේ නිදිගත් මනසකර නෙමෙයි. ඒකෙම දන්නවා මේ නොපෙනෙන ලෝකයක් මේ මනුස්ස ලෝකයේ ඇතුළේම තවම තියෙනවනේ. මේ මිරිය ගිය අය බොහෝ අය ඒ තැන්වල ඉන්නවනේ. ඒ තැන්වල විවිධාකාර විදිය හැඩරුව තියෙන, විවිධාකාර ස්වභාව තියෙන තවත් සත්ව කොටස් ඉන්නවනේ. ඒ වගේ විකෘති ස්වභාව, කායික ස්වභාවය ඇති ඉඳුරන් ඇති විකෘති මනුස්ස කොටස් වාගේ අය තව ඉන්නවනේ. මේ ගන්ධබ්බිය එහෙම කියන්නේ මේ අයට නේද කියලා. තවන්ට පළවෙනි අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒකට ඔය ධානයේ තියෙන චතුත්ථ ධානය කියලා දිවස් පහල කරන්න අවශ්‍ය නැහැ. ඒ තමයි නොපිරෙන ලෝක වලින් තවන්ට අත්දැකීම ලබන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ ක්‍රම ඒවා හීන නෙමෙයි. ඒක කොහොමද දැක ගන්න පුළුවන්. ඉතින් මෙයා කියපේ එකක් දෙයක් කියමු. ඉතින් මේවෙන් හොඳට තේරුම් ගන්න ඕනේ මේ නොපිරෙන පැත්ත පිළිබඳව අපි අවිශ්වාස කරනවා නම් ඒක ලොකු මුලාවක්. අවිශ්වාස කරන්නේ නැතුව විශ්වාස කරන්න පුළුවන් ඒ දැකපු ඥානවන්තයින් ඉතින් පෙන්නපු කාරණා. මේක දසවත්වක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්නේ කොටස බවටපත් වෙනවා. මොකද මෙලෝ පරලෝ තත්වාකාරයෙන් දැනගෙන පෙන්නා දෙන්නා වූ ඒ නැනනු නැත්තා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් නැත කියනවා නම් ඒකත් දසවත්වක මිත්‍යා දෘෂ්ටිය එකක්. ඇත කියලා පිළිගන්න එක සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය. පිළිගන්නේ හේතු තියෙන නිසායි ඒ කියන්නේ. ඉතින් ඒ නිසා ඒක හරියට විස්තර කරලා තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ.